අයිබවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් කෘෂි හා ආහාර තාක්ෂණයේ 10 ශ්‍රේණියේ දුව දරුවන්ට පාඩම ගෙනෙන්නට අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ භාග්‍යා නිශ්ශංක ගුරු මෑණියන්.
සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. එහෙනම් ඔබ අදත් ඌව ගුවන් විදුලිය සමග මේ ගුරු ගෙදර වැඩසටහනට එකතු වෙලා ඉන්නේ. ඔබගේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂයේ තවත් ඒකකයක දක්ෂතාවයක් ලබා ගැනීම සඳහා. එහෙනම් දුවේ පුතේ, මේ දක්වා අපි ඔබට 10 ශ්‍රේණියේ පාඩම් ගණනාවක් ආවරණය කරා. ඉතින් අද අපේ පාඩම තමයි අපේ 10 ශ්‍රේණියේ 8 වන ඒකකය ශාක පෝෂණය. එහෙනම් දැන් ඔයගලන්ට කරන්න තියෙන්නේ මොකද්ද? වෙනදා වගේම තමන්ගේ පෙළ පොත ළඟට අරගෙන ඇති. සටහන් තබා ගැනීමට අවශ්‍ය නම් සටහන් පොතකුත් ළඟට අරගන්න. එහෙනම් අපි අපේ පාඩම ආරම්භ කරමු. ඉතින් දුවේ පුතේ, ඔයගලන් දන්නව නේද, මිනිසුන් වශයෙන් අපි ආහාර ලබා ගන්නවා. එයි අපි ආහාර ලබා ගන්නේ? අපි ආහාර ලබා ගන්නේ අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක ලබා ගන්න. මොනවාද අපේ ආහාරයේ තියෙන පෝෂක? අපි දන්නවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, මේදය, ඛනිජ ලවණ. ඉතින් මේ පෝෂක ලබා ගන්න තමයි අපි ආහාර ගන්න. අපි සතුන්ටත් අපි මේ විදිහටම ආහාර ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පෝෂක වලින් අපේ ශරීරයට මූලද්‍රව්‍ය එකතු වෙනවා. ඉතින් අපි දන්නවා දුවේ පුතේ, සතුන් වගේම ශාක කියන්නේත් ජීවි දෙයක්, ජීවි වස්තුවක්. එහෙනම් ශාකවල පැවැත්මටත් අපි ඒගොල්ලන්ට අවශ්‍ය පෝෂක ලබා දෙන්න වෙනවා. පැහැදිලිද? එතකොට අන්නේ ශාකවල සිදුවන විවිධ කායික ක්‍රියාවලි සඳහා ඒගොල්ලන්ට අවශ්‍ය වෙන පෝෂක සපයන එකට අපි කියනවා ශාක පෝෂණ සපයනවා කියලා. ඉතින් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි මේ ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දීම සඳහා විවිධ ද්‍රව්‍ය භාවිතා කරනවා. ඉතින් මේ පාඩමේදී අපි අවධානය යොමු කරන්නේ අපේ ගොවි මහත්තුරු මේ භාවිතා කරන විවිධ පෝෂක සපයන මූල ද්‍රව්‍ය ප්‍රභවයන් මොනවාද? නේ? මේ පෝෂක වලින් මොනවාද ශාකයට ඉටු වෙන්නේ? මේව නැති වුණොත් ශාකයේ මොන වගේ තත්ත්වයකට මුහුණ පායිද? ඔබට අවශ්‍ය පෝෂක ලබා දෙන්න ඕගොල්ලන් කොහොමද ගිවත්තේදී ඒ වගේ දේවල් සකස් කරගන්නේ? අන්න ඒ වගේ කොටසක් තමයි අපි මේ පාඩමේදී ඔබට ආවරණය කරන්නේ. දැන් මේ කාලින මාතෘකාවක් මේක. නේ? ඔබ දන්නවා රසායනික පොහොර තහනම් කරලා තියෙනවා. අන්න ඒකත් එක්ක ගොඩාක් මේ කාබනික පොහොර පැත්තටම ගොවින් යොමු වෙලා තියෙනවා. මාධ්‍ය මගින් නිතර දැනුවත් කරනවා. ඒක නිසා මේක අපිට උන්න කාලින වැදගත්කමක් තියෙන පාඩමක් බවට අදපත් වෙනවා. ඉතින් එහෙනම් දුවේ පුතේ, දැන් අපි දන්නවා ශාක ඒගොල්ලන්ට අවශ්‍ය පැවැත්මට අවශ්‍ය ක්‍රියාවලි කරගෙන යන්න අපි ඒගොල්ලන්ට පෝෂක සපයන්න ඕනේ. ඒතර සමහරක් පෝෂකනේ, සමහරක් කියන්නේ බොහෝ පෝෂක ප්‍රමාණයක් ශාක ලබා ගන්නවා පසින්. අපි දන්නවා මූල පද්ධතියක් තියෙනවා. ඒ මූල පද්ධතිය හරහා පසින් ශාක පෝෂක ලබා ගන්නවා. ඒ වගේම තමයි තවත් සමහර පෝෂක ටිකක් තියෙනවා. ඒව පසින් ගන්නෑ. ඉව වායු ගෝලයෙන් තමයි ලබා ගන්නෙ. පැහැදිලිද? හරි. එතකොට කෘෂිකර්මාන්තයේ නීලන ගොවීන් විදියට ගොවීන්ගේ වගකීම තමයි මේ ශාකවලට අවශ්‍ය පෝෂක නියමිත වේලාවට ලබා දෙන එක. එහෙම කරොත් තමයි අපි දන්නේ මේ ශාකවලින් ඊගොල්ලන් බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපේ ගොවි මහතුරු ලහි ලහියේ මේ ක්‍රියාවලියේ නිරත වෙනවා අපි දැකලා තියෙනවා. එතකොට මුලින්ම බලමු අපි මේ ශාකවලට අත්‍යවශ්‍ය පෝෂක මොනවාද කියලා. අත්‍යවශ්‍යයි පුතේ. හරි. අත්‍යවශ්‍යයි කියන්නේ අවශ්‍යතාවයට තව එහා ගිහිල්ලානේ නේ. ඒ කියන්නේ මේව නැතුව ශාකයට බෑ. එතකොට මේ අත්‍යවශ්‍ය පෝෂක 16ක් අපි ඉගෙන ගන්නවා. නේ? මේ අත්‍යවශ්‍ය පෝෂක වෙන්න නම් ඒව ශාකේ ඍජුවම පරිවෘත්ති ක්‍රියාවලට දායක වෙන්නේව. මේ මූලද්‍රව්‍ය ශාකේ ජීවන චක්‍රය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම වෙන්නේව. ඊව නැතුව ශාකයට සාමාන්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඕගලන්ගේ පෙළ පොතේ බලන්න 113 පිටුවේ මේ අත්‍යවශ්‍ය ශාක පෝෂක වර්ගීකරණයක් දීලා තියෙනවා. මේ අත්‍යවශ්‍ය ශාක පෝෂක 16 කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතනින් පෝෂක 9ක් අපි කියනවා මහා පෝෂක. ඒ කියන්නේ ශාකයට වැඩි වශයෙන් ඉල්ලන පෝෂක වර්ග. මොනවාද මේ අත්‍යවශ්‍ය පෝෂකවල තියෙන මහා පෝෂක 9? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ සල්ෆර්. මෙන්න මේ පෝෂක 9 වැඩි ප්‍රමාණවලින් ශාකවලට අවශ්‍යයි. ඒක නිසා අපි ඒවට කියනවා මහා පෝෂක කියලා. බලන්න එතනින් පෝෂක 3ක් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය 3ක් ලබා ගන්නේ වායු ගෝලයෙන් ජලයෙන්. හැබැයි අනිත් පෝෂක නේ? අනිත් පෝෂක ගත්තොත් ඒව පසින් ලබා ගන්නවා. ඒ වගේම තමයි ශුද්‍ර පෝෂක. ශුද්‍ර පෝෂක 7ක් දීලා තියෙනවා. ඒ කියන්නේ ශුද්‍රයි. කියන්නේ මේ පෝෂක අත්‍යවශ්‍යයි 7. හැබැයි අවශ්‍ය වෙන ප්‍රමාණය ශාකයට අඩුයි. හැබැයි මතක තියාගන්න අත්‍යවශ්‍යයි. හරි? ඉතින් මේ අත්‍යවශ්‍ය පෝෂක 16 අතුරින් ශුද්‍ර පෝෂක 7ම අපි ලබා ගන්නේ පසෙන්. පසෙන් අපි කියනවා අකාබනික අයනයක් ලෙස තමයි මේ පෝෂක අපි ලබා ගන්නේ. එහෙම නැත්නම් මේ මූලද්‍රව්‍ය අපි ලබා ගන්නේ. පැහැදිලි? එතකොට ඔන්න ඔය විදිහට මේ මහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ඇතුලෙන් වැඩිම ප්‍රමාණයක් ලබා ගන්නේ දුවේ පුතේ උගලංගෙන් ප්‍රශ්නකින් ඇහුවොත් මතක තියාගන්න පසෙන්. ඉතින් අපි බොහෝ වෙලාවට දැකලා තිනවා පසට තමයි අපි පොහොර දාන්නේ. හරි? එතකොට කාබන්, හයිඩ්‍රජන් වගේ කෙනෙක් වායු ගෝලයෙන් ජලයෙන් ගන්න පුළුවන්. ඔක්සිජන් වගේ කෙනෙක් වායු ගෝලයෙන් සහ පස හරහා වුණත් ගන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ශාකවලට අත්‍යවශ්‍ය පෝෂක 16 වර්ගීකරණයක් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ පෝෂක ශාක තුල ඉටු කරන කාර්යයක් තියෙනවා නේද? අත්‍යවශ්‍යයිනේ. අත්‍යවශ්‍ය පෝෂකවල මොනවාද ශාක තුල ඉටු කරන කාර්යයන් කියලා. දැන් අපි දන්නවා අපේ ශරීරයට අවශ්‍ය පෝෂක හිඟ වුණොත් එහෙම අපේ තියෙනවා විවිධ ඌනතා ලක්ෂණ. දැන් අපේ අම්මලා නිතරම අපිට කියන්නේ මෙල්ලුම් කණ්ඩනේ, කහපාට, කොළපාට, එළවලු කණ්ඩ කියලා. ඇයි ඒ? ඒ වගේ අන්තර්ගත වෙනවා විටමින් A. විටමින් A අඩු වුණොත් අපේ ඇස්පෙනීමේ දුර්වලතා අපිට මතුවෙනවා. අන්න ඒ වගේ ශාකවලටත් මෙන්න මේ කියන මූලද්‍රව්‍ය පෝෂක අඩු වුණොත් එහෙම ඒගොල්ලන් ඌනතා ලක්ෂණ දක්වනවා. මොකද මේගොල්ලන්ට සුවිශේෂී කාර්යභාරයන් තියෙනවා ශාක දේහය තුලදී. දැන් අපිට මේ මූලද්‍රව්‍ය 16න් අපිට දීලා තියෙන්නේ මූලද්‍රව්‍ය 3ක විශේෂ කාර්යයන් සහ ඌනතා ලක්ෂණ. අපි බලමු නයිට්‍රජන්. නේ? අපි ඔය පෝෂක ඇතුලේ තියෙන ප්‍රධාන මූලද්‍රව්‍යය තමයි නයිට්‍රජන් කියන්නේ. ගෙදර තියෙන පොහොර බෑග් එකක් අරන් බලන්න මේකේ ගහලා තියෙන්නේ NPK නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අනුපාතය කියලා. ඒ කියන්නේ පොහොරවලදී අපිට වැදගත් වෙන මූලද්‍රව්‍ය තුනක් තමයි නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම්. ඉතින් අපි බලමු එහෙනම් මේ නයිට්‍රජන් කොයි වගේ කාර්යභාරයක්ද මේ ශාක දේහය තුලදී කරන්නේ කියලා. ප්‍රධාන කාර්යයක් තමයි ශාකයේ සිදුවන වර්ධනයට නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. පැහැදිලි? ශාකයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මේ ශාකයේ තුල ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, න්‍යෂ්ටික අම්ල, නේ, එන්සයිම. මෙන්න මේවායි ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට නයිට්‍රජන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි කොළපැහැති මේ හරිත අප්‍රදවල ප්‍රධාන සංඝටකයක් නයිට්‍රජන්. එහෙනම් නයිට්‍රජන් ශාකයට අවශ්‍ය ප්‍රමාණය නොලැබුණොත් මොකක් වෙයිද? දැන් වර්ධනයට මෙයා අවශ්‍ය නම් නයිට්‍රජන් අඩු වුණොත්, ඌනතාවයක් ආවොත් මොකද වෙන්නේ? ශාකයේ වර්ධනය අඩාල වෙනවා. අපි කියනවා මේ ශාකය කුරු බවට පත් වෙනවා කියලා. දැන් ඕගොල්ලන් දැකලා ඇති මේ වගේ කුරු බවට පත් වෙච්ච අපේ වගාභූමියේ තියෙන පැලෑටි. ඒ වගේම තමයි පත්‍රවල මොකද වෙන්නේ? කහ පැහැය හට ගන්නවා. මේක අපි කියනවා හරිතක්ෂයක් කියලා. මේක ප්‍රධාන වශයෙන් අපිට කැපිලා පේන්නේ පරිණත වෙච්ච පත්‍රවල. ඒ කියන්නේ ශාකයේ වැඩි වයස්ගත පත්‍ර තමයි අපිටනේ, වයසින් වැඩි පත්‍ර තමයි අපි කියන්නේ පරිණත පත්‍ර කියලා. පරිණත පත්‍රවල කහ පැහැයක්, හරිතක්ෂයක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අස්වැන්න අඩු වෙනවා. ශාකයේ විකෘති මල් පල වගේ දේවල් හට ගන්නවා. බලන්න නයිට්‍රජන් හිඟ වුණොත් එහිම ශාකයේ පෙන්වන උණුතා ලක්ෂණ. ඊළඟට අපි බලමු ෆොස්ෆරස්. මොනවාද ෆොස්ෆරස් වල කාර්යභාරය? විශේෂයෙන් අපි කියනවා ශාකයේ මූල පද්ධතිය වර්ධනයට පැතිරීමට මේ ෆොස්ෆරස් ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ඒ වගේම තමයි සෛල විභාජනයට දායක වෙනවා. සෛල විභාජනයේදී සෛල බෙදි බෙදි යනවා. ඒ සෛල විභාජනයේ සිද්ධ වෙන්න අවශ්‍ය ශක්තිය මේ ෆොස්ෆරස් මගින් ලබා දෙනවා. ඒ වගේම තමයි ශාකයේ තුල සිද්ධ වෙන විවිධ කාර්යභාරයන් වලට අවශ්‍ය ශක්තිය නිපදවනකොට අන්න ඒකටත් මේ ෆොස්ෆරස් දායක වෙනවා. ඉතින් ෆොස්ෆරස් ඌනතාවයක් ආවොත් මොනවාද පේන්න තියෙන ලක්ෂණ? මේවත් මතක තියාගන්න, ගොඩක් වෙලාවට අපිට පරිණත පත්‍රවල තමයි දක්නට ලැබෙන්නේ. පරිණත පත්‍රවල තද දම් පාට, එමෙතන සමහරක් වෙලාවට තද කොළ පාට වගේ වර්ණයක් ගන්නවා. ඇන්තොසයනින් වර්ණකය කියලා අපි කියන්නේ. අර කොළ පාටට වඩා තද දම් පාට, තද නිල් පාට, තද කොළ පාට වගේ වර්ණකයක් හට ගන්නවා. ඒ වගේම තමයි ශාකයේ වර්ධනය බාල වෙලා ශාකයේ මූල පද්ධතිය වර්ධනය යන හිටලා පෝෂක අවශෝෂණය කරගන්න බැරි තත්ත්වයට එනවා. ඉතින් ඊළඟට බලමු පොටෑසියම්. පොටෑසියම් විශේෂයෙන් වැදගත් වෙනවා ශාකයේ සිද්ධ වෙන පුෂ්පීකරණේ. නේ? ප්‍රජනන අවදීදී ආ පුෂ්පීකරණයක් වෙනවනේ, මල් පිපෙනවනේ, යන්නේ පුෂ්පීකරණයට පොටෑසියම් දායක වෙනවා. ඒ වගේම තමයි පළහට ගැනීමට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණයකුත් තියෙනවා. නේ? පටක වර්ධනයට දායක වෙනවා, එන්සයිමවල ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. පොටෑසියම් ඌනතාවයක් ආවොත් දුවේ පුතේ අපිට මේක හොඳට පේන්න තියෙනවා ඒත් පරිණත පත්‍රවල. පරිණත පත්‍රයේ පත්‍ර ධාරය කියලා අපි කියන්නේ නේ වටේටම තියෙන පත්‍රයේ ධාරය. මෙන්න මේ ධාරය පිලිස්සුණු ස්වභාවයක් එනවා. ඒ පිලිස්සුණු ස්වභාවය පත්‍රයේ මැද දක්වා එනවා හිමීට ටික ටික. එතකොට ඔබ කොතන හරි දැක්කොත් එහෙම පරිණත පත්‍රවල පත්‍රධාර පිලිස්සෙන ස්වභාවයක් තියෙනවා කියලා, කහ පාට වෙලා දුඹුරු පාට වෙලා, අන්න ඒක බොහෝ විට අපිට පොටෑසියම් ඌනතාවයක් කියලා හඳුනගන්න පුළුවන්. එහෙනම් පෙළපොතේ බලන්න ඕගොල්ලන්ගේ 114 පිටුවේ ඔන්නෝයේ ඌනතා ලක්ෂණවල පොඩි රූපසටහනක් දාලා තියෙනවා. දැන් ඔබට මේ දවස්වල අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා නම් මේව ඔබට අන්තර්ජාලයේ හරහා වුණත් හොයලා බලන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි බලමු, දැන් මේ භෝගවලට අවශ්‍ය මේ පෝෂක අත්‍යවශ්‍යයි නම් මේක ලබා දෙන්නේ අපි කොහොමද කියලා. නේ? ද අපි භෝග වගා කරනවා අපි වගාබිමේනේ. වගාබිමේ අපි භෝග වගා කරනවා. නේ? ඊට පස්සේ අපි අස්වනු නෙලනවා. නැවත භෝග වගා කරනවා. ආයෙත් අපි අස්වනු නෙලනවා. දැන් මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ කරගෙන යනවා. දැන් අපි මේ විදිහට පසට පෝෂක දාන්න නැතුව අස්වැන්න නෙලා ගත්තොත් මොකද වෙන්නේ? ඊළඟ කන්නේදී භෝගයට අවශ්‍ය පෝෂක පසෙයි නැහැ. ඒක නිසා අපිට ඕනි අඛණ්ඩ අස්වැන්නක් ලබා ගන්න නම් අපි පසට පෝෂක මොනා හරි දාන්න වෙනවා. අන්නේ පසට අපි යොදන පෝෂක යොදන ක්‍රමයට අපි කියනවා අපි පොහොර ඉදීමක් කියලා. ඇත්තටම දුවේ පුතේ පොහොර කියලා කියන්නේ අපි ගන්න කෑම වගේ. ශාකවලට අවශ්‍ය මේ මූලද්‍රව්‍ය පෝෂක ලබා දෙන්න අපි පසට එකතු කරන දේවල් තමයි අපි කියන්නේ පොහොර කියලා. දැන් අපි දන්නවා ප්‍රධාන පොහොර වර්ග දෙකක් අපිට තියෙනවා. නේ? ගොවින් අතර ගොඩාක් ජනප්‍රියයි රසායනික පොහොර. මේ දවස්වල නේද? මේ දවස්වල හිඟතාවයකුනුත් පෙළෙනවා. ලොකු මිල ගණන් වලට අලෙවි වෙනවා. අනිත් වර්ගය තමයි කාබනික පොහොර. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ රසායනික පොහොර සහ කාබනික පොහොර තමයි පසට පෝෂක සපයන්න අපි එකතු කරන්නේ. ඊට අමතරව තවත් පොහොර වර්ග තියෙනවා. නමුත් ඔබට තියෙන්නේ මේ ප්‍රධාන කොටස් දෙක ගැන විතරයි. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම මොනවාද මේ කාබනික පොහොර කියන්නේ කියලා. කාබනික පොහොර. දැන් අපි දන්නවා අපි ගෙවල් වල මිදුලතු ගාලා අපි මොකද කරන්නේ? ඒ ටික එකතු කරලා අපි කොතන හරි කුණුගඩකට දානවා, කුණුවලකට. මේ කුණුවලේ තියෙනවා කළු පාට දිරාගිය පස් වගේ. ඉතින් අපි කියනවා මේව හරිම පොහොර වගේ. පොහොර වගේ මේව අපි පැලෑටි වලට දානවා. ඉතින් අපි ඇත්තටම ගත්තුනේ දිරාගෙන යන කොස්කොල ගොඩක් නේ. කොස්ගහයට දිරාගෙන යන කොස්කොල ටිකක් නේ. මෙතනත් ඔය වගේ. ඇත්තටම මේ අපි මේ මෙදිහත් වීමකින් නැතුව මේ නිෂ්පාදනය වෙන දේවල් නේ. මේ ශාක සත්ව කොටස් එකතු වෙලා හැදෙන දේවල් තමයි අපි කියන්නේ කාබනික ද්‍රව්‍ය කියලා. පැහැදිලි? දැන් අපි හැබැයි මේ කියන්නේ කාබනික පොහොරක් ගැන. ඒකට හේතුව මේ දෙක වෙනස්කමක් තියෙනවා. කාබනික ද්‍රව්‍ය නිෂ්පාදනය වීම අපි මේ අපේ අරමුණක් ඇතුව අපි කරනවා නෙවෙයි. එයා පස තුල දිරාපත් වීමෙන් ශාක සත්ව කොටස් හැදෙන දෙයක්. හැබැයි කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ අපි. ඒ කියන්නේ ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දීමේ අරමුණින් අපි නිෂ්පාදනය කරන දේවල්. නේ? මොනවාගෙන්ද අපි නිෂ්පාදනය කරන්නේ? ශාක සත්ව අමුද්‍රව්‍ය භාවිතා කරලා. ගොවිපල අපද්‍රව්‍ය වගේ දේවල් භාවිතා කරලා තමයි අපි මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ. ඇයි අපි නිෂ්පාදනය කරන්නේ? ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දීම සඳහා. පැහැදිලි? එතකොට මොනවාද අපිට මේ තියෙන අපි මේ ශාක සත්ව සම්භවයක් ඇතුව අපි නිෂ්පාදනය කරන පොහොර වර්ග, කාබනික පොහොර වර්ග? ඔන්න ඔයගලගේ ඔළුවට එනවා කොම්පෝස්ට් නේ. මේ දවස්වල ජනප්‍රියම මාතෘකාව කොම්පෝස්ට්. ඊට පස්සේ කොළ පොහොර වර්ග තියෙනවා. සත්ව පොහොර, දියර පොහොර වර්ග. මේවා විලඳපලේ අපිට දක්නට ලැබෙනවා. එතකොට මොනවාද බලමු මේ කාබනික පොහොරවල තියෙන වැදගත්කම වාසි. මතක තියාගන්න මේ අපි සපයන කාබනික පොහොරවල අර අපි කියපු අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සියල්ලම අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මහා පෝෂක, ශුද්‍ර පෝෂක කියන වර්ග ඔක්කොම අන්තර්ගත වෙනවා මේ කාබනික පොහොරවල. ඒ වගේම තමයි මේගොල්ලන් එකවර පෝෂක නිදහස් කරන්නේ නැහැ. අපි දන්නවා අවශ්‍ය පෝෂක නිදහස් කිරීම සිද්ධ කරන්නේ හරි හිමින්. ඒ කියන්නේ ටික කාලයක් ගත වෙනවා පෝෂක නිදහස් කරගන්න. ඒ වගේම තමයි මේ කාබනික පොහොර වලින් පසේ භෞතික ගුණාංග, රසායනික ගුණාංග සහ ජෛවීය ගුණාංග වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ කැටායන හෝමාරු ධාරිතාවේ දියුණු කරනවා නේ. පාංශු ප්‍රතික්‍රියාව උදාසීන මට්ටමක තියාගන්න උපකාරී වෙනවා. අපි කියන ස්වාරක්ෂකයක් වෙනවා කියලා. ඒ වගේම තමයි ව්‍යුහය කියන භෞතික ලක්ෂණේ වැඩි දියුණු කරනවා. පාංශු ව්‍යුහය වැඩි දියුණු කරනවා. ඒ වගේම තමයි පසේ ජල අවශෝෂණ ධාරිතාවේ වැඩි දියුණු කරනවා. සවිවරතාවය වැඩි කරනවා. දෘශ්‍ය ඝනත්වය අඩු කරලා දෙනවා. මේ වගේ භෞතික, රසායනික, ජෛව ගුණාංග රාශියක් වැඩි දියුණු කරන්න පුළුවන් මේ කාබනික පොහොර පසට යොදලා. ඒ වගේම තමයි පසේ ඉන්න ශුද්ධ ජීවී ගහණයත් වැඩි කරලා දෙනවා. අපි ඒක ජෛවීය සාධකයක් කියලා කියනවා. පැහැදිලි? එතකොට මෙන්න මේ වගේ වාසි රසක් අපිට සිද්ධ වෙ තියෙනවා මේ කාබනික පොහොර යෙදීමෙන්. ඒ වගේම දුවේ පුතේ මේ කාබනික පොහොර භාවිතා කරනකොට ගැටලු කීපයකුත් අපිට පැන නගිනවා. ඒව මොනවාද? දැන් අපි රසායනික පොහොර සාමාන්‍යයෙන් අපි කියන්නේ රසායනික පොහොර ගිනි පෙට්ටි පියනකින් එකක් අපි දානවා නම් ඒ අන්තර්ගත පෝෂක ප්‍රමාණය ගන්න අපිට අවශ්‍ය වෙනවා කාබනික පොහොර කූඩයක් විතර. කොම්පෝස්ට් කූඩයක් විතර දැම්මම තමයි රසායනික පොහොර අර ගිනි පෙට්ටියකින් ගන්න ප්‍රමාණය විතර ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි කාබනික පොහොරවල සියලුම පෝෂක අන්තර්ගත වුණත් ඒ පෝෂක අඩංගු වෙන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒක නිසා අපිට විශාල ප්‍රමාණයක් පොහොර, කාබනික පොහොර යොදන්න වෙනවා. ඒ වගේම තමයි සකස් කරන්න අපිට තරමක් වියදම් ගත වෙනවා. ඒ කියන්නේ අපිට මේ කොම්පෝස්ට් වගේ එකක් හදන්න මහා පරිමාණයෙන් අපි හදනකොට අපිට විශාල කම්කරු ශ්‍රමයක් මේකට වැය වෙනවා. ඒ වගේම තමයි නාගරික බද කෙනෙක් වුණොත් නේ, නගර බද කෙනෙක් වුණොත් එයාට මොකද වෙන්නේ? මේ කොම්පෝස්ට් සකස් කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අපි දැන් ඉස්සරහට කතා කරනවා. ඒකෝරේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවකුත් අපිට තියෙනවා. ඒ වගේම තමයි ගබඩා කරන්න අපිට සාපේක්ෂව විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒතර මෙන්න මේ වගේ වාසි සහ අවාසි දෙපැත්තම කාබනික පොහොර භාවිතයේදී අපිට තියෙනවා. එහෙනම් අපි බලමු දැන් මේ කාබනික පොහොර වර්ග එකින් එක මොනවාද, කොහොමද සකස් කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලම කතා කරමු මේ කාබනික පොහොර වර්ගයක් විතර කොළ පොහොර ගැන. කොළ පොහොර නේ. දැන් මේ භෝග වගාවට අවශ්‍ය පෝෂක ලබා දීම සඳහා අපි එකතු කරන්නේ මොනවාද? හරිත ශාක පත්‍ර. මේ මත ශාක කොටස්. එතකොට වැඩිපුරම අපි මේ සඳහා පාවිච්චි කරන්නේ නයිට්‍රජන් වැඩි ශාක පත්‍ර කොටස්. එමෙතන ශාක කොටස්. ගොඩක් වෙලාවට අපි ගන්නවා ග්ලිරිසීඩියා. අපි නංජි කියලා කියන්නේ වැටමාර කියලා කියන්නේ ඒ ග්ලිරිසීඩියා. වල් සූර්යකාන්ත අර කහපාට මල් පිපින්නේ. ඊට පස්සේ අඬන හිරියා. සෙල්වීනියානේ ජලජ ශාක. ජපන් ජබර. ඉපිල් ලිපිල්. ගිනි තුන නේ. ගිනි කිරස කියලා අපි කියන්නේ. එරබදු. කැකුණ නේද? මේවා අපි ප්‍රාදේශිකව අපිට හොයාගන්න පුළුවන් දේවල්. මෙන්න මේ ශාක තමයි අපි වැඩිපුර භාවිතා කරන්නේ. හරි, එතකොට මේවා බොහොමයක ගොඩක් නයිට්‍රජන් වැඩිපුර අන්තර්ගතයි. ඔය ගිනි තුන වගේ වහැර අනිත් ඒ වගේ ගත්තොත් නයිට්‍රජන් අන්තර්ගත වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා අපිට වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පසට එකතු කරලා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ අපි වඩාත් තෝරගන්නේ මධ්‍යස්ත ප්‍රමාණයට මෝරපු ශාක කොටස්. ඒ කියන්නේ ගොඩාක් ලපටි ඒවා අපි ගන්නෙත් නෑ. පෝෂක අන්තර්ගත ප්‍රමාණය අඩුයිනේ. ඒ වගේම තමයි ගොඩක් වියලි ශාක පත්‍ර කොටස් අපි තෝරගන්නෙත් නෑ. මධ්‍යස්ත ප්‍රමාණයට මේ තෝරගත්ත ශාක කොටස් තමයි අපි පාවිච්චි කරන්නේ. මේවා වගා බීමට අපි යොදන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට එක්කෝ මේවා වගා බීමේ වගා කරලා ඉවර වෙලා පසට එක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කන්න දෙකක් අතරමැද අපිට පුළුවන් මෙව වගා බීමේ වගා කරන්න. වගා කරලා ඒ කන්න දෙක අතරේ මේක වැඩෙනවා. ඊළඟ කන්නේට බිම් සකස් කරනකොට අපි කෙලින්ම පසට සීසෑමේදී පසට යට කරලම දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් පිටතින් ගෙනල්ලා නේද වගා බීමේ වගා නොකර පිටතින් ගෙනල්ලා ශාකවලට එකතු කරන්න. දැන් ඉරබදු ගස්සෙම වගා බීමේ ඇතුලේ වගා කරන්න බෑනේ නේ. ගිනි සීරියාෙම. ඒතර ඒවා අපිට ගොඩක් වෙලාට පුළුවන් වල් සූර්යකාන්ත වගේ දේවල් නේද පිටතින් ගෙනල්ලා වගා බීමට යට කරලා දාන්න. එතකොට ඒ ක්‍රම දෙකටම අපිට පුළුවන් කාබනික පොමේ කොළ පොහොර වර්ග පසට එකතු කරන්න. එතකොට ඊළඟට අපි බලමු මොනවාද සත්ව පොහොරනේ. තවත් කාබනික පොහොර වර්ගයක් තමයි සත්ව පොහොර. අපි දැන් ගොවිපල සතුන් ලෙස අපි ඇති කරනවා ගවයන්, එළුවන්, පැටලුවන්, කුකුලන් වගේ සත්තු. මෙන්න මේගොල්ලන් තමයි අපි කියන්නේ ගොවිපල සතුන් කියලා. එතකොට මෙන්න මේ ගොවිපල සතුන් ආශ්‍රයෙන් අපිට නිපදව ගන්න පොහොර තමයි අපි කියන්නේ සත්ව පොහොර කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට තියෙනවා සත්ව මල ද්‍රව්‍ය අපිට පාවිච්චි කරන්න පුළුවන්. නේ ගොම. ගොම අපි සුලභව භාවිතා කරනවා පොහොරක් විදිහට. අපිට තියෙනවා නම් ඉළු පොහොර නේ. ඊළඟට කුකුලුන්ගේ ආස්තරණය අපි කියනවා කුකුල් පොහොර කියලා. අර බිත්තර දමන කිකිලියන්ගේ නේද මාස ගාණක් අර බිමට අතුරලා තිබ්බ අතුරුණුව. අපි ඒක කඩලා කඩලා මොකද කරන්නේ කුකුල් පොහොර ලෙස අපි පාවිච්චි කරනවා. ඒතර ඊට අමතරව අපිට පුළුවන් මේ සත්ව ඇටකටු නේ මස් ආශ්‍රිත කර්මාන්ත ශාලාවල ඉවතලන මේ ඇටකටු වර්ග කුඩු කරලා පොහොරක් ලෙස පාවිච්චි කරන්න. ඉතින් අපේ ලංකාවේ නම් අපිට ගොඩාක්ම මේ සුලභ නෑ ඒක. අපි ගොඩාක් ලංකාවේ අපි පාවිච්චි කරන්නේ ගොම සහ කුකුල් පොහොර වර්ග දෙක. නේ එතකොට ඊට අමතරව අපිට පුළුවන් මේ ගවයින්ගේ මුත්‍රා නේ එළු මුත්‍රා මේවත් අපිට පාවිච්චි කරන්න පුළුවන් පොහොරක් ලෙස. දැන් අපි දන්නවා බ්‍රොයිලර් කුකුලන් ඇති කරනවට වඩා බිත්තර දමන කිකිලියන් ඇති කිරීමේදී ගත කරන කාලය වැඩි. අන්න ඒ බිත්තර දමන කිකිලියන්ගෙන් ගන්න අතුරුණුවේ පෝෂක ප්‍රමාණයත් වැඩි. පැහැදිලි? එතකොට මේ ගොවිපල සතුන් ආශ්‍රිතව නිපදවා ගන්න සත්ව පොහොර වර්ගත් අපි කාබනික පොහොර කියලා කියනවා. ඊළඟට දුවේ පුතේ අපි ප්‍රධාන මාතෘකාවක් තමයි කොම්පෝස්ට් පොහොර. කොම්පෝස්ට් නේ මොනවාද මේ කොම්පෝස්ට් කියලා කියන්නේ? ශාක සත්ව කොටස් නේ අවශේෂක කොටස් අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරලා අර්ධ ලෙස ජීර්ණ කරනවා. අර්ධ ලෙස ජීර්ණය කරලා ලැබෙන ද්‍රව්‍යයට අපි කියනවා කොම්පෝස්ට් කියලා. පැහැදිලිද? එතකොට අපිට ගොවිපලක් තියෙනවනම් අපිට මේ සත්ව භෝග ආශ්‍රිත ගොවිපලක් තියෙනවනම් අපිට ගොවිපල තුලදීම පහසුවෙන් අපිට මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා කොම්පෝස්ට් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පිටතින් අමුද්‍රව්‍ය ගෙනල්ලා වුණත් අපේ වගා බිමේ අපිට පුළුවන් ගොවිපල තුල කොම්පෝස්ට් ඒකකයක් පවත්වගෙන යන්න. එතකොට කොම්පෝස්ට් හදන විවිධ ක්‍රම තියෙනවා. නේ කොම්පෝස්ට් හදන විවිධ ක්‍රම තියෙනවා. ගොඩ ක්‍රමය, වල ක්‍රමය, බැරල් ක්‍රමය, කූඩා ක්‍රමය ওই වගේ ක්‍රම තියෙනවා. මේ එක එක ක්‍රම අපි භාවිතා කරන්නේ එක එක තත්ත්ව යටතේ. පැහැදිලි? දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම අපිට නාගරික කෙනෙක්, ඉඩකඩ අඩු කෙනෙක් නේ. එතකොට අපිට මේ ඉදිනෙදා මේ ඉවත් කරන ද්‍රව්‍ය දාලා තමයි හදාගන්න ඕනේ නේ. මුළු තැන්ගින් ඉවත් කරන අපද්‍රව්‍ය භාවිතා කරන හදනෝ නම් ඉඩකඩ අඩු කෙනෙක් නම් එයාට හොඳයි බැරලට. ඊට පස්සේ අපි පාසල් නේ, රාජ්‍ය ආයතන මේ වගේ තැන්වල අපිට ඉදිනෙදා මේ අතුගාල නේද, ගස්සලි මැටෙන කොලාතු අතුගාල දාන තැනක් තමයි ඕනේ. අන්න අපිට පුළුවන් කූඩ ක්‍රමය නේ, ගෙදරකට වුණත් කූඩ ක්‍රමය හොඳයි. ඊළඟට අපිට තෙත් කලාපේට වර්ෂාපතනේ වැඩි, ඉතින් අපි නිර්දේශ කරනවා කුඩ ක්‍රමීට හදන්න නේ. වියලි කලාපේට වල ක්‍රමීට හදුවට කමක් නැහැ. පැහැදිලි? එතකොට මේ හදන ක්‍රමය කිසියම් අරමුණක් ඇතුව තමයි අපි මේ විදිහට නම් කරන්නේ. එතකොට අපි බලමු කොම්පෝස්ට් හදන්න අපි ස්ථානයක් තෝරනකොට කොයි වගේ තැනක්ද අපි තෝරගන්නේ කියලා. එතකොට අපි කොහොමදත් අපි මේ නිවාස නේ, නිවාස ආශ්‍රිත ස්ථානයක් අපි තෝරගන්නේ නේ. ඒ වගේම තමයි අපි පානීය ජලය ලබා ගන්නා ජල ප්‍රභවයක්, ලිඳක් ආසන්නෙන් අපි තෝරගන්නෙත් නැහැ. ඊට වඩා තරමක් ඈතින් තැනක් තමයි අපි මේකට තෝරගන්නේ. පහසුවෙන් යන්න එන්න පුළුවන් තැනක් වෙන්න තෝනි දුවේ පුතේ. දැන් අපි දන්නවා කොම්පෝස්ට් නිෂ්පාදනය කරලා මහා පරිමාණෙන් ගබඩා කරන්න වෙනවා, භෝගවලට දාන්න වෙනවා. ඒතකොට මේ සඳහා මේව ප්‍රවාහනය කරන්න පහසු තැනක අපි මේ ඒකකේ සකස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනකත් අපි මේ එකකේ සකස් කරනවා නම් අපිට ඒක වාසි සහගතයි. ඒ වගේම තමයි අපිට අවශ්‍ය ජල පහසුකම්, මේ ගොඩට අපිට ජලය දාන්න වෙනවා. අන්නේ ජල පහසුකම් සහිත ස්ථානයක් වෙනවා. වර්ෂාපතනයේදී ජලයට ලක් වෙලා මේ යටවෙන්නේ නැති තැනක් තියෙනවා නම් අන්න ඒ වගේ තැනක් තමයි අපි තෝරගන්නේ කොම්පෝස්ට් ඒකකයක් සකස් කිරීම සඳහා. දැන් ඔන්න අපි ස්ථානය කොයි වගේ තැනක්ද කියලා තීරණය කරනවා. ඊළඟ එක තමයි අපි දැන් අමුද්‍රව්‍ය රැස් කරගන්න ඕනේ. දැන් මේකට අපිට බොහෝමයක් අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. අපි භාවිතා නොකරන්නේ ගොඩක් වෙලාවට ওই පොල් කටු, දේව දඬු නේ, ඊට පස්සේ පොලිතින් ප්ලාස්ටික් පත්‍ර පිටු වගේ දේවල්. ඒ වගේ දේවල් අපි දාන්නේ නේ. දිරාපත් වීමට කල්ගත වෙන දේවල් දාන්නේ අපි නේ. සාමාන්‍යයෙන් මාස 3ක් විතර යනකොට අපි කොම්පෝස්ට් හදලා ඉවර කරගන්න ඕනේ. ඒතර මේ කාලය ඇතුළත දිරාපත් නොවන දේවල් අපි පාවිච්චි කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි බලනවා මේ ප්‍රදේශයෙන් අපිට සුලභව හොයාගන්න පුළුවන් තියෙන දේවල් මොනවාද කියලා. අන්නේ අමුද්‍රව්‍ය තමයි අපි වැඩිපුරම භාවිතා කරන්නේ. ඒක අපිට වාසි සහගතයිනේ, අඩු වියදමකින් හදාගන්නත් පුළුවන් නේද. ඒක නිසා මේ අවට පරිසරයෙන් අපිට හොයාගන්න තියෙන ශාක පත්‍ර මොනවාද, අර සෙල්විනියා ජපන් ජබ්බර වගේ මේ කරදරකාරී ජලජවල් පැලෑටි තියෙනවද නේද. අපිට තියෙනවද පිදුරු නේ, එහෙම නැත්නම් භෝග අවශේෂ, එහෙම නැත්නම් තෘණ වර්ගනේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවනම් අන්නේ අපි සකස් කරගන්න එකතු කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපිට ගිරිසීඩියා වගේ මේ නයිට්‍රජන් බහුල ශාක පත්‍රත් තියෙනවනම් වඩා හොඳයි. ඒ වගේම තමයි අපි තව හොයලා බලනවා මේ ප්‍රදේශයේ අපිට සුලභව හොයාගන්න පුළුවන් සත්තු පොහොර වර්ග මොනවාද කියලා. සත්තු අපද්‍රව්‍ය. අපිට කුකුල් පොහොර තියෙනවද, අපිට ගොම තියෙනවද, අපිට එළු පොහොර වර්ග තියෙනවදනේ, මේවත් අපි හොයලා බලනවා. මොකද මේවත් අපේ කොම්පෝස්ට් වලට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ආරම්භක මිශ්‍රණයක්, එහෙම නැත්නම් මුහුම් හදාගන්නත් ඕනේ. මුහුම්. ඒ කියන්නේ නේද කලින් සකස් කරගත්ත මේ කලින් නිපදවගත්ත කොම්පෝස්ට් වල්පේකුත් ඕනේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ අර අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000ක් දානකොට අපි ඒ 1000ට හරියන්න මුහුම් ලෙස කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 20ක්වත් එකතු කරන්න ඕනේ. හරි? අනුගුත් අමුද්‍රව්‍ය 1000ක් දානකොට කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 20ක්වත් අපි එකතු කරගන්න ඕනේ. එහෙම පුළුවන් නම් අපිට ඔන්න ජීර්ණය ආරම්භ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙනවනම් නේ, තියෙනවා නම් අපිට රොක් ෆොස්ෆේට් එකතු කරගන්න පුළුවන්. අර ගොඩ අතුරනකොට අපිට රොක් ෆොස්ෆේට් සමාකාර විසිරුවා හරින්න පුළුවන්. එතනින් අපිට වැඩි ෆොස්ෆරස් ප්‍රමාණයක් අපිට එකතු වෙනවා. හරි, ඒකත් අපි කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් අමුද්‍රව්‍ය දානකොට කිලෝග්‍රෑම් 50ක් රොක් ෆොස්ෆේට් දැම්ම නම් හොඳයි. හරි, තියෙනවා නම්. හරි, ඒ වගේම තමයි අපිට ජලය ඕනේ. මේ ගොඩ අසුරන අවස්ථාවේදී අපිට ජලය ඕනේ, පෙරලන අවස්ථාවේදීත් අපිට ජලය ඕනේ. හරි, ඒ වගේම තමයි ගොඩ අසුරලා වහන්න අපිට උනේ කළුපාට පොලිතින්. ටිකක් ඝනකම කළුපාට පොලිතින් ආවරණයක් වගේ දෙයක් තියෙනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් අපිට තමයි පොල්ලතු පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට දැන් මේ අමුද්‍රව්‍ය තෝරලා අපි බලමු ගොඩ ක්‍රමයට කොහොමද කොම්පෝස්ට් සකස් කරගන්නේ කියලා. හරි අපි තෝරගත්ත ඒ ගොඩ ක්‍රමයේ තමයි ගොඩාක් වෙලාවට ප්‍රසිද්ධ. ඒකට හේතුව වාණිජව කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා නම් මේ අලෙවි කිරීම සඳහා මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදාගන්න හොඳම ක්‍රමයේ තමයි ගොඩ ක්‍රමය. හරි. එතකොට ඊට අමතරව අපිට ගෙවත් තිබිත් අපේ භූගවලට අවශ්‍ය පොහොරක් ලෙස කොම්පෝස්ට් හදනකොට අපිට මේ ගොඩ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම අපි අර තෝරගත්තනි තැනක් නේ එතන මතු පිට පස බුරුල් කරගන්න. එතකොට ඒකේ පසේ ඉන්න ශුද්ධ ජීවීන්ට පසත් එක්ක ක්‍රියාත්මක වෙන්න පහසුයි. පස බුරුල් කරගෙන ඉවරලා ඊට පස්සේ අපිට අර තාප මූලක් වගේ එකක් තියෙනවා නම් අර ලෑල්ලක් ගහලානේ ලීකු බර ලී කුට්ටියක් ගහලා හදාගන්න තාප මූලෙන් අපි පස හොඳට මට්ටම් කරගන්න. ඊට පස්සේ අපිට අඩියට තියෙනවා නම් මොකද වෙන්නේ? මේ කොම්පෝස්ට් සල්පෙ දැම්මත් කමක් නෑ. ඊට පස්සේ හැබැයි මතු පිට ගල් බුරුල් වගේ දේවල් තියෙනවා නම් අපි ඒව අයින් කරගන්න. ඊළඟට අපි මොකද කරන්නේ? අර කොම්පෝස්ට් වල්පයක් දැන් උන ස්ථානයේ මතු පිට අපි විසිරුවා හරිනවා. අපි අර මුහුම් ලෙස ගන්න කොම්පෝස්ට් කිව්වනේ ඒකේ. ඊට පස්සේ අපි දැන් තීරණය කරනවා දැන් මේක කොච්චරක් දිග පළලට අපි අහුරනවද කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ පළලනේ. පළල මීටර 1.8ක්. ගොඩාක් පළලට ගන්නත් එපා, අපිට පෙරලන්නේම අපහසුයි. හරි. පළල මීටර 1.8ක්, දිග මීටර 5ක් විතර. දිග නම් අපිට ලොකු ගැටලුවක් නැහැ. අපිට ඉඩකඩ තියෙනවනම් කැමැති ප්‍රමාණයට දිග ගන්න පුළුවන්. හරි. ඒතර මීටර 5ක් සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි පළල මීටර 1.8ක් විතර තියෙනවා. ඉතින් මේ විදිහට බිම් කඩක් අපි මැනලා හරියට සකස් කරගන්නවා. සකස් කරලා අපි ඊට පස්සේ දැන් උන තට්ටුවෙන් තට්ටුව දාන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනි තට්ටුවට ලෙස අපි ගොඩාක් මේ නේද මේ පහසුවෙන් දිරාපත් වෙන ද්‍රව්‍ය දාන්නේ නේ ගුම වර්ගයේම. හරි. අපි ඉස්සලම දානවා ටිකක් මේ රළු ද්‍රව්‍යයක් නේ, ශාකතු නේ, නංජි අතු ටිකක් නේ, පිදුරු ටිකක් නිකන් මේ පනකොළ ටිකක් නේ, මේ වගේ රළු තට්ටුවක් තමයි ආරම්භයෙන් දාන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට දිරාපත් වෙන්න පහසු දේවල් අපි ඒ කුඩින් දානවා නේ. දිරාපත් වෙන්න පුළුවන් ශාක කොටස් තට්ටුවක්, නංජි කොළ තට්ටුවක් වගේ දෙයක් අපිට ඒ කුඩින් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ තුන්වෙනි තට්ටුව ලෙස අපි දානවා සත්ව පොහොරක්. අපිට තියෙනවා නම් ගොම පොහොර නේ, අපිට තියෙනවා නම් කුකුල් පොහොර නේද, අන්නේ තට්ටුවක් විදිහට දාන්න. දැන් මම ශාක තට්ටුවක්, සත්ව පොහොර තට්ටුවක් වගේ. ඉතින් ඔය අතරට අපිට දැන් ජලය අවශ්‍ය නම් විගුඩා පීලි ගතිය තියෙනවා නම් දුවේ පුතේ මතක තියාගන්න ජලය අත්‍යවශ්‍යයි. වැඩි වෙන්නත් දැන් හරි. ඒ ජලය ටිකක් අපි එකතු කරනවා නේද. අපිට පුළුවන් මල් බාල්දියක් ආධාරින් නේ, එහෙම නැත්නම් හෝස් එකක් තියෙනවා නම් හෝස් එකේ කෙළවරට මල් බාල්දියේ මල සවි කරලා ඉවර වෙලා ඒකෙන් අර හොඳට විසිරුවා හරින්න පුළුවන් ජලය. හරි. ඒ විදිහට අමුද්‍රව්‍ය එකතු කරගෙන යනකොට අපි අවශ්‍ය නම් ජලය එකතු කරනවා. අර රොක් ෆොස්ෆේට් තියෙනවා නම් ඒ රොක් ෆොස්ෆේට් මොකද කරන්නේ? අර තට්ටුවක් උඩින් ආයෙත් දාගෙන යනවා. ඊට පස්සේ ආයෙත් අපි අර සත්ව පොහොර තට්ටුවට උඩින් ශාක පොහොරක් දා, ශාක මේ අතුරුණුවක් දානවා නේ. අපිට තියෙන්නේ මොනවාද? ඉපිල්ලි පිල්ල අතුද, අපිට ග්ලිසීඩියා අතුද, තෘණද, භෝගාවශේෂයක්ද නේ, මේ ශාක තට්ටුවක් දානවා. ඊට උඩින් නැවත සත්ව පොහොර තට්ටුවක් දානවා. ඔය විදිහට අපි මීටර 1.8ක් විතර උසට එනකම් අමුද්‍රව්‍ය තට්ටුව මාරුවෙන් මාරුවට අහුරගෙන යනවා. ගොඩාක් උසට ගන්නෙත් නෑ අපි, මීටර 1.8ක් විතර එනකම් අපි මේ විදිහට අහුරනවා. ඊට පස්සේ මේක අපි මතක තියාගන්න, මේ එක දවසින් මේ ටික අහුරලා ඉවර කරන්න ඕනේ. හරි. අපිට ඒ අවශ්‍ය ප්‍රමාණයට උසට අහුරගත්තට පස්සේ අපි මොකද කරන්නේ? කළු පාට අර අපි ගත්ත පොලිතීන් එකෙන් මේ ගොඩ හොඳට ආවරණය කරනවා. පොලිතීන් නැත්තම් අපිට ඉතින් නේද අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි අර ගෙවල් වල තියෙන පොලිතීන් මලු තියෙන්නේ නේ, පොහොර ගින මලු, අන්න ඒව එකතු කරලා මහලා නේද, කපලා මහලා ඒ වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොල්ලතු තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒතර ගොඩ ආවරණය කරනකොට අර දෙපා නේද බිමේ ඉඳලා සෙන්ටිමීටර 20ක් 30ක් විතර ප්‍රමාණයක් අපි ඉතුරු කරනවා. සම්පූර්ණම වහලා දාන්නේ. ඒකට හේතුව තමයි වාතනය වෙන්නේ. නි මේක ශුද්ධ ජීවීන් තමයි ජීර්ණය ආරම්භ කරන්නේ, වාතනේ සිද්ධ වෙන්න ඕනේ නිසා අපි මේක මේ විදිහට ආවරණය කරනවා. හරි. ආවරණය කරේ නැත්තම් මේක ඇතුලේ උෂ්ණත්වය රැඳෙන්නේ නැහැ, ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර ජීර්ණ වෙනකොට අමුද්‍රව්‍ය පිට වෙලා යන්නත් පුළුවන්. හරි. ඒතර මේ විදිහට අපි මොකද කරන්නේ? මාසයක් විතර අපි අහුරලා තියෙනවා. ඒතර අපිට සාමාන්‍යයෙන් පුළුවන් හොඳට උල් කරගත්ත රිටක් මේ ගොඩට ඇනලා දාන්න පුළුවන්. රිටක් ඇතුල් කරලා තියෙනවා. ඒ රිට අපිට වැදගත් වෙනවා මේ ගොඩේ අභ්‍යන්තර තත්ත්වය කොහොමද කියලා බලාගන්න. එතකොට අපි ඒ රිට ඇදලා බලනකොට දවස් කීපයක් ගිහිල්ලා අපිට දැනෙනවා නම් උෂ්ණත්වයක් දැනෙනවා නම් නේ, උෂ්ණත්වයක් දැනෙනවා නම් ඒ කියන්නේ මේකේ ජීර්ණය ආරම්භ කරලා අපි රිට තැනින් තැනට ඇතුල් කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ රිට ඇදලා ගන්නකොට මේ තෙතමනේ කොයි වගේද කියලා දැනගන්නත් පුළුවන්. වතුර වැඩිද වතුර මදිද නේ, ඒ වගේ දැනගන්නත් පුළුවන්. හරි, ඒතර අවශ්‍ය නම් අපිට ඒ ගොඩ වලට ජලය එකතු කරන්න පුළුවන්. හැබැයි එකතු කරන්න වෙන්නේ දැන් පෙරලන අවස්ථාවකදී. ඒතර දැන් ගොඩ අසුරලා මාසයක් විතර තියලා පළවෙනි පෙරලීම කරනවා. ඒතර අපි පොලිතීන් එක අයින් කරලා නේද උදැල්ලක් මුල්ලුවක් වගේ එකක් පාවිච්චි කරලා එක පැත්තකට පෙරලගෙන පෙරලගෙන එනවා. එතකොට මිශ්‍ර වෙච්චනේ ජීර්ණයේ ආරම්භ වෙච්ච කොටස් ජීර්ණයේ විමින් පවතිනීම මේ ඔක්කොම මිශ්‍ර වීමක් වෙනවා. ඉතින් මේ මිශ්‍ර වෙනකොට අපිට අවශ්‍ය නම් අපි ජලයේ මදි ගතිය දැනෙනවා නම් ජලය එකතු කරනවා. එකතු කරලා නේද ආයෙ නැවත ගොඩ වහනවා. වහලා ආයෙ මොකද කරන්නේ? තව මාසයක් විතර තියෙනවා. මාසයක් විතර තියලා දෙවෙනි පෙරලීමත් කරනවා. අර විදිහට. නේ? දෙවෙනි පෙරලීමත් අපි කරනවා. එතකොටත් අපිට අවශ්‍යයි නම් දැන් කලින්ට වඩා ජීර්ණය වෙලා තියෙන්නේ. අවශ්‍ය නම් අපිට ජලයේ මදිකමක් වගේ දැනෙනවා නම් ජලය එකතු කරනවා අර මල් බාල්දියකින් වගේ. නැවත මොකද කරන්නේ? දෙවෙනි පෙරලීමෙන් පස්සෙත් ගොඩ වහනවා. තුන්වෙනි පෙරලීම කරනවා. කියන්නේ දෙවෙනි පෙරලීම කරලා තුන්වෙනි වෙනි එක මාසයක් ගිහිල්ලා ආයෙත් තුන්වෙනි පෙරලීම කරනවා. ඒතර තුන්වෙනි පෙරලීම කරනකොට බොහෝ වෙලාවට ජීර්ණය ගොඩාක් ඉවර කරලා තියෙනවා. හරි? එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් තවත් අවශ්‍ය නම් ජලය ටිකක් එකතු කරලා නේද මේක වහලා තියන්න. ඒතර මේ විදිහට අපිට මාස 3ක් විතර යනකොට අපිට ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සකස් කරගන්න පුළුවන්. එතකොට හොඳට පස්සුවද අනේ හොඳට සකස් වෙච්ච කොම්පෝස්ට් කළු පාටයි. නැවුම් පස්සුවදක් වහනේ වෙනවා. නේ? මේ වගේ එකක් අපි හොඳට සකස් කරගත්ත කොම්පෝස්ට් කියලා කියනවා. එතකොට මේ ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සකස් කිරීම වාසි හේතුව මේක පහසුයි. අස්සෙන්නට නේ යොදන්න ලේසි. ඊළඟව පෙරලීම කරන්න උනේ වාර 3ක්වත් ඒක පහසුයි. ඒ වගේම තමයි දුර්ගන්ධයක් හමන්නෙත් නැහැ. ඉක්මනින් ජීර්ණය වෙනවා. මොකද අපි වාතාශ්‍රය සපයනවනේ නේ. ඉක්මනින් ජීර්ණය වෙනවා නේ. පණුව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තෙතමනේ පවත්වගෙන යන්න පහසුයි. එහෙනම් ඕගොල්ලන්ගේ පෙළපොතේ 118 පිටුවේ තියෙන ওই රූපසරහන් දිහා බලන්ඩ අපි මේ කතා කරපු ගොඩ ක්‍රමයේ ගැන ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබේ. එහෙනම් දුවේ පුතේ අද පාඩමේදී අපි සාකච්ඡා කරා මේ කාබනික පොහොරවල කොම්පෝස්ට් පොහොර සකස් කරගන්න එක ක්‍රමයක්. එහෙනම් අපි ඊළඟ පාඩමේදී බලමු මේ කොටසේ ඉතිරි අදියර. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ පාඩම මම මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණය 10 ශ්‍රේණියේ දුවදරුවන්ට පාඩම කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයේ භාග්‍ය නිශ්ශංක ගුරු මෑණියන්.